හොඳට මේ කවි අහලා මේ පොඩි අදහසක් ගන්න පුළුවන් ද කියලා ආදරණීය දරුවෝ පොඩ්ඩක් තියෙන දැනුමත් එක්ක පොඩ්ඩක් පරිශීලනය කරලා බලන්න මේ කවියත් එක්ක ඕගලන්ට පාඩමට ප්‍රවේශ වෙන්නේ කොයි විදිහටද කියලා ඉවරන. දේසේ සිට ආ ඒගුරු මහල්ලා දියට යන්න ලැබූ ගෙඩියක් එල්ලා තඹරා විට වෙද රාලගේ බල්ලා කාපිලු ගුරු වගේ කකුලම අල්ලා.
ඔව් ඔබට ඇසුනේ අපේ පාරම්පරික ගැමි නාටකයක් වෙන සොකරි ගැමි නාටකයේන එක් කවියක්. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි අද සූදානම් වෙන්නේ අපේ නාට්‍ය හා රංකලාව විෂයමාලාවේ තියෙන ඒ වගේම නාට්‍ය හා රංකලාව හදාරන ඔබට වගේම අපටත් වැදගත් වෙන ඉතාමත් වැදගත් ගැමි නාටකයක් වෙන සොකරි ගැමි නාටකය ගැන දැනුම අවබෝධය ඔබ සමග බෙදා ගන්නට. ඉතින් මම දැන් කිව්වා මේ සොකරි කියන ගැමි නාටකය ඔබටත් අපටත් ඉතාම විශේෂයි කියලා. අපි බලමු ඇයිද මේ සොකරි ගැමි නාටකය මේ තරම් විශේෂ කියලා අපි හැමදෙනාටම. දුවේ පුතේ ශ්‍රී ලංකාවේ ජන නාටක එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ගැමි නාටක අතර පැරණිතම ගැමි නාටකයේ විදිහට තමයි අපි මේ සොකරි කියන ගැමි නාටකය හඳුනාගන්නේ. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ගැමි නාටක සම්ප්‍රදායේ මවු නාටකයේ විදිහටත් අපි මේ සොකරි නාටකය අපි හඳුනා ගන්නවා. ඒ විතරක්මත් නෙවෙයි දුවේ පුතේ උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධානතම ගැමි නාටකයේ විදිහටත් අපි මේ සොකරි නාටකය හඳුනා ගන්නවා. ඉතින් මෙච්චර වටින ගැමි නාටකයක් පිළිබඳව අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපේ නාට්‍ය හා රංකලාව හදාරන අපිට ඉතාමත් වැදගත් වෙයි කියලා හිතනවා මේ කරුණු ඉදිරියට. ඉතින් මේ කරුණු ඔබගේ සටහන් පොතට එකතු කර ගන්නවා නම් තවත් වඩාත් හොඳයි කියලා මම කියන ගමන්ම අපි බලමු ඇයි මේ ගැමි නාටකය අපි පවත්වන්නේ. මොකද්ද හේතුව මේ වගේ ගැමි නාටකයක් අපේ පැරණන් පවත්වන්න? අපේ රවින් සර් පැහැදිලි කරයි මේ ගැමි නාටකයේ එන අරමුණු මොනවද කියලා.
හොඳයි ආදරණීය දරුවනේ, අපි බලමු සොකරි ජන නාටකයේ එහෙම නැත්නම් ගැමි නාටකයේ පැවැත්වීමේ ප්‍රධානතම අරමුණු මොනවද කියලා ඉවරලා. පුතේ ගැමියා කියලා කිව්වට පස්සේ අපේ ගැමි ජනතාව ගත්තට පස්සේ එකට එහෙම නැත්නම් සාමූහිකව ජීවත් වෙච්ච ජන කොට්ටාසයක් තමයි ගැමියෝ කියලා කියන්නේ. එතකොට මේ ගැමියොත් එක්ක බැඳිලා තියෙනවා විශාල සංස්කෘතියක්. මේ සංස්කෘතිය වටා ගෙතිලා තියෙනවා ජන කවි, ඔගොල්ලෝ අහලා තියෙනවා ජන කතා, ජන නැටුම්, ඒ වගේම ලී කැටයම්, ගල් කැටයම්, මූර්ති, ගොක් කලාව, වෙස් මුහුණු කලාව, රුක් කලාව, මේවා එක්කම බිහි වෙච්ච නාට්‍ය කලාවකුත් තිබුණා. එතකොට මේ නාට්‍ය කලාවට තමයි අපි ගැමි නාට්‍ය කියලා කියන්නේ. ඇයි මේකට ගැමි නාට්‍ය කියලා කියන්නේ? ඒතර ගැමියා ගත්තට පස්සේ පුතේ මම මුලින්ම කිව්වා ඔයගොල්ලෝ මේ ඔයගලන්ට පැහැදිලි කරා ගැමියා කියලා කියන්නේ සාමූහිකව ජීවත් වෙච්ච ජන කොට්ටාසයක් කියලා කිව්වා. එතකොට එකිනෙකාට උදව් කරගනිමින් එක එක්නාගේ දුක සැප දහඩිය සුවඳ හඳුනගනිමින් එකට ජීවත් වෙච්ච ජන කොට්ටාසයක් තමයි මේ ගැමියෝ කියලා කියන්නේ. එතකොට මේ ගැමියා මුල් වෙච්ච නිසා, ගැමියා මේකට සම්බන්ධ වෙච්ච නිසා ජන හේවත් ගැමි කියන වචනේ ඇවිල්ලා තියෙනවා. මේ ගැමි නාටකයේ හැදිච්ච හැටි තමයි මම මේ පැහැදිලි කරන්නේ. මේක ගොඩනගලා තියෙනවා කියලා කිව්වේ අර කියපු කලා මාධ්‍ය අතුරෙන් ගැමියා කියන සංකල්පය ආපු නිසා ජන හේවත් ගැමි කියන නාමය මේකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේක තුල තියෙන නාට්‍යමය ලක්ෂණ. ඒ කියන්නේ පුතේ දැන් අපි ගත්තොත් එම ඔයගොල්ලෝ මේ වෙනකොට අඳුරගෙන තියෙනවා නාට්‍යමය ලක්ෂණ කියන්නේ මොනවද කියලා. අපි පෙර පාඩම් වලදී හඳුන්ලා දීලා තියෙනවා නාට්‍යමය ලක්ෂණ කියලා කියන්නේ කතා පුවත, චරිත, අනුකරණය, සමාරෝපය, රංගභූමිය, ප්‍රේක්ෂක සහභාගීත්වය, මෙන්න මේ කියන කොටස් ටික තමයි අපි නාට්‍යමය ලක්ෂණ කියලා හඳුන්වන්නේ. එතකොට මේ කියන කොටස් සියල්ලම අන්තර්ගත නිසා, මේ නාට්‍යමය ලක්ෂණ ඇතුළත් නිසා මේකට කියනවා නාටකය කියලා ඉවරලා. අන්නේ නිසා ගැමියා විසින් නිර්මාණය කරලාද නාටක කියන සංකල්පය මත මේකට කියනවා පුතේ ගැමි නාටක කියලා ඉවරලා. එතකොට මේ ගැමි නාටකය බිහිවීම එහෙම නැත්නම් පැවැත්වීමේ අරමුණු පුතේ ඕගොල්ලෝ දන්නවා ගැමි ජනතාව ටිකෙන් ටික සංවර්ධනය වෙලා ආවට පස්සේ මේගොල්ලන්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත් කරගත්තේ කුෂිකර්මාන්තය. එතකොට හේන් ගොවිතැන සහ වී ගොවිතැන මුල් කරගෙන තමයි මේගොල්ලෝ බත සපයා ගැනීම සහ අනිකුත් දේවල් සපයා ගැනීම සිද්ධ කරගත්තේ. ගොවිතැන් කළා වගා කටයුතු කරගෙන තමයි මේගොල්ලන්ගේ ජීවනෝපාය ගොඩනගා ගත්තේ. හොඳයි, ඒත් එක්කම මේගොල්ලෝ පුතේ මේ අවුරුද්දකට කන්න දෙකක් වගා කරා. මගේ පුතාලා දන්නවා මේ කන්න දෙක මොනවාද කියලා ඉවර. යල සහ මහ කියන මේ කන්න දෙක තමයි වගා කරේ. එතකොට එක කන්නයක් වගා කරලා අස්වනු කපලා පාගලා අවසන් වුණාට පස්සේ මේගොල්ලෝ ඊළඟ කන්නේ එනකන් විවේකීව තමා ගත කළේ. මොකද එකපාරම මේගොල්ලන්ට වැඩ කටයුතු කරන්න අමාරුයි. ඒකට හේතුව තමා මං මුලදී කිව්වා ගැමියා හරි සාමූහිකව තමා මේ කටයුතු කරේ. එතකොට පුතේ අර එකිනෙකාට උදව්පදව් කරමින් කාලයක් තිස්සේ මාසයක් විතර සමහරක් විතර මාසයක් විතර දිගට කුඹුරු යායවල් වල වැඩ කටයුතු කරලා ඉවරලා එක එක්කෙනාට උදව්පදව් කරගෙන අත්තමට වැඩ කරගෙන තමා මේගොල්ලෝ මේ කුඹුරු අස්වනු සියල්ල අවසන් කරගන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? එළඹෙන කන්නේ වෙනකම් මේගොල්ලෝ විවේකීව තමා ගත කරන්නේ. මෙන්න මේ කාලය තුලදී මේ විවේකය කොයි ආකාරයටද ගත කරන්නේ? එහෙම නැත්නම් විවේකය මේ කායික සතුට ඇති කරගෙන කොහොමද මේ විනෝදාස්වාදය මුල් කරගෙන මිනිස්සු මේ විඩාබර ජීවිතයෙන් සැනසීමක් ලබා ගන්නේ කියන පරමාර්ථය පෙරදරි කරගෙන මේ ගැමි නාටකයේ පවත්වන්න මිනිස්සු ගැමි ජනතාව මූලිකත්වයේ ගත්තා. හරි, මම දැන් කිව්වා අස්සුණු කපල පාගලා අවසන් වුණා කියලා ඉවරයි. එහෙනම් පුතේ මේ තිබිච්ච කන්නේට වැඩිය එළඹෙන කන්නේ අස්වැන්න වැඩි වේවායි කියන පරමාර්ථය මුල් කරගෙන සොකරි ජන නාටකයේ පවත්වනවා. ඔන්න එක අරමුණක් අපි හඳුනාගත්තා. එකක් තමයි මොකද්ද? මෙම කන්නේට වඩා එළඹෙන කන්නේ අස්වැන්න වැඩි වේවායි යන පරමාර්ථය. ඒ වගේම මම දැන් කිව්වා අර කායික සුවතාවය, එහෙම නැත්නම් මානසික සතුට, කායික සතුට ඇති වෙන්න කොහොමද මේගොල්ලෝ මේ පළදායි ආකාරයෙන් විවේකයේ ගත කරේ? ගත කරේ කොයි ආකාරයටද? විනෝදාස්වාදය ලැබෙන පරිදි. එහෙනම් දෙවනි අරමුණ බවට පත් කරගන්න පුළුවන් අපිට සොකර ජන්නාටකයේ පැවැත්වීමේ විනෝදාස්වාදය අරමුණු කරගෙන පැවැත්වීම දෙවනි අරමුණ බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමා පුතේ අපි පත්තිනි මෑණියෝ තමා මේ සශ්‍රීකත්වයට සෞභාග්‍යයට අධිපති දෙයියෝ විදිහට සලකන්නේ. එහෙනම් මේ රට සශ්‍රීක වෙනවා කියන කුෂකර්මාන්තය හොඳින් තියෙනවා, රට ස්වයංපෝෂිතයි කියලා කියන්නේ. එහෙනම් මේ රට හරි සශ්‍රීකයි. එහෙනම් සශ්‍රීකත්වයේ සෞභාග්‍යය අරමුණු කරගෙනත් සොකරි ජන නාටකය පවත්වනවා. ඒ පවත්වන්නේ කවුරු මුල් කරගෙනද? පත්තිනි මෑණියෝ මුල් කරගෙන. එහෙනම් පත්තිනි දෙවියන්ට කරන පූජාවක් ලෙසිනිත් අපි මේ සොකරි ජන නාටකයේ පවත්වනවා. එහෙනම් මං අරමුණු හතරක් කිව්වා මගේ දූල පුතාලට. මොනවද ඒ අරමුණු හතර? මං නැවත කියන්නම්. කුඹුරු අස්වනු කපා පාගලා අවසන් වුණාට පස්සේ එළඹෙන කන්නේ අස්වැන්න වැඩි වේවායි යන පරමාර්ථයෙන් පවත්වනවා සොකරි. ඒ වගේම තමයි විනෝදාස්වාදයේ අරමුණු කරගෙන පවත්වනවා සොකරි ජන නාටකය. ඒ වගේම තමයි සශ්‍රීකත්වයේ සෞභාග්‍යය අරමුණු කරගෙන පවත්වනවා. අනික් කාරණේ පත්තිනි පූජාවක් ලෙසින්, පත්තිනි මෑණියන්ට කෙරෙන පූජාවක් ලෙසින් සොකරි ජන නාටකය පවත්වනවා. මෙන්න මේ අරමුණු හතර මුල් කරගෙන තමයි සොකරි ජන නාටකය මේ උඩරට ප්‍රදේශවල පවත්වන්නේ. එහෙම කිව්වට පස්සේ තමයි මට මතක් වුණේ මේක ප්‍රචලිත වෙලා තියෙන ප්‍රදේශ ගැන අපි කතා කරන්න ඕනේ. දුවා දරුවන්ට මතක තියාගන්න ඕනේ. මම දරුවෝ මේ සටහන් කොහේ හරි මේක සටහන් කරගත්තොත් ඕගොල්ලන්ට සටහන ගොනු කර ගැනීමට පහසු වෙයි මං හිතන විදිහට. දැන් මම පරමාර්ථ කිව්වා. දැන් අපි යන්නේ මේක ප්‍රචලිත ප්‍රදේශ ගැන කතා කරන්න. එතකොට පුතේ අපේ අසේල සර් කිව්වා මේක උඩරට නර්තන සම්ප්‍රදාය ප්‍රධාන ගැමි නාටකය කියලා. එහෙනම් උඩරට නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත වෙලා තියෙන්නේ මේ කන්ද උඩරට මූලික කරගෙන. එහෙනම් උඩරට ප්‍රදේශ විදිහට සොකරි ජන නාටකය ප්‍රදේශ තුනක්, එහෙම නැත්නම් කලාප තුනක් මුල් කරගෙන පවත්වනවා. එකක් තමයි උඩරට පළාත, අනිත් එක තමයි ඌව පළාත, අනිත් එක තමයි වන්නි ප්‍රදේශය. මේකෙන් උඩරට ප්‍රධාන වෙනවා දරුවනේ. ඔයාලට විභාගයට ලියද්දි සොකරි ජන නාටකය පැවැත්වෙන්නේ කොහෙද කියලා ඇහුවොත් උඩරට තමයි ප්‍රධාන වෙන්නේ. ඊට අමතරව අරවැය සුළු වශයෙන් යම් යම් වෙනස්කම් සහිතව තමයි ඒවැ තියෙන්නේ. එතකොට උඩරට නර්තන සම්ප්‍රදාය මුල් කරගත්ත කන්ද උඩරට මෙන්න මේ ප්‍රදේශය තමයි සොකරි ජන නාටකය ප්‍රචලිත වෙලා තියෙන ප්‍රදේශ විදිහට අපට හඳුනගන්න පුළුවන් වෙන්නේ. මං කියන්නම් මතක තියාගන්න, සටහන් කරගන්න. හඟුරංකෙත, මහනුවර, හේවාහැට, සත්කෝරළය, දුම්බර, මැදමහනුවර, සතරකෝරළය, සත්කෝරළය කියන ප්‍රදේශ ගත්තට පස්සේ මේ ප්‍රදේශවල තමයි උඩරට ගැමි නාටකයක් වන සොකරි ජන නාටකේ පවත්වලා තියෙන්නේ. ඒ වගේම ඌව පළාත ගත්තට පස්සේ බදුල්ල, පින්අරාව කියන ප්‍රදේශවලත්, වන්නි ප්‍රදේශය ගත්තට පස්සේ යාපනයේ කිලිනොච්චිය කියන ප්‍රදේශවලත් මේ සොකරි යන නාටකයේ ප්‍රචලිත ප්‍රදේශ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේකේ පොතේ පොඩි වෙනසක් අපට දකින්න පුළුවන්. ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ගත්තට පස්සේ මේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය උඩරට නර්තන උඩරට ප්‍රදේශවල ගැටබෙරය විදිහට ප්‍රධාන වාද්‍ය භාණ්ඩය යොදා ගන්නවා. ඌව පළාතේ දවුලත් වන්නි ප්‍රදේශයේ උඩැක්කියත් මෙන්න මේ ආකාරයට ප්‍රධාන වාද්‍ය භාණ්ඩ තුනක් භාවිතා කරනවා. හැබැයි දරුවනේ ඔයාලට ලියන්න ආවොත් එම ලියන්න ඕනි ප්‍රධාන වාද්‍ය භාණ්ඩය මොකක්ද කියලා ඇහුවොත් එම ගැටබෙරය කියන එක තමයි ලියන්න ඕනි වෙන්නේ. අමතර දැනුමට විදිහට තමයි මම මේ අනිත් කොටස් ටික පැහැදිලි කරේ. හොඳයි. දැන් මේ ඕනෑම නාට්‍ය සම්ප්‍රදායක් බිහි වෙන්න බලපාපු පුරාවෘත කතාවක් තියෙනවා. අපි දැන් මේ අසේලස සූදානම් වෙලා ඉන්නවා මේක ඉතාම ලස්සනට ඕගොල්ලන්ට මේ පුරාවෘත කතාව ඉදිරිපත් කරන්න. එතකොට මේ පුරාවෘත කතාව හොඳින් මතක තියාගෙන ඉන්න වෙනවා. මොකද ඕගොල්ලන්ට විභාගෙදී අහනවා පුතේ මේක සම්බන්ධ උපත් කතාව, එහෙම නැත්නම් පුරාවෘත කතාව, එහෙම නැත්නම් ජනප්‍රවාදයේ එන මේකට මූලික වුණු කතා පුවත විස්තර කරන්න කියලා ඉවරලා. එතකොට ඕගොල්ලෝ මේ කතා පුවත මතකෙන් ලියන්න වෙනවා. අන්නේ නිසා මේක හොඳින් මතක තියාගෙන ඉන්න මේක වැදගත් වෙනවා ඕගොල්ලන්ට ඒ සටහන ලියද්දී.
හව්. ඉතින් අපේ රවින් සර් ගොඩක් කරුණු කිව්වනේ. දැන් පුංචි දුවලා පුතාලට මහන්සිත් ඇති. අපි එහෙනම් මේ සොකරි කියන ගැමි නාටකයේ උපත් කතාව කොහොමද සිද්ධ වුනේ කියලා අහලා බලමු. දුවේ පුතේ ඉන්දියාවේ ආණ්ඩි කියන ප්‍රදේශයේ මේ දැන් පුතාලා මේවා සටහන් කරගන්නයි ඕනේ. නැත්තම් මේ කතාව කියලා ඉවරනකොට ඔයාලට අමතක වෙන්න පුළුවන්. ඒක නිසා සටහන් කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉන්දියාවේ ආණ්ඩි නම් ප්‍රදේශයේ ජීවත් වුණා ආණ්ඩිගුරා. එහෙම නැත්නම් මෙයාට අපි තවත් නමක් කියනවා ගුරුහාමි කියලා. ආණ්ඩිගුරා නොහොත් ගුරුහාමි කියලා පුද්ගලයෙක් ජීවත් වුණා. මෙයා බිරිඳ විදිහට විවාහ කරගත්තා ඉතාමත් ලස්සන රූමත් තරුණියක්. මෙයාගේ නම තමයි සොකරි අම්මා. එහෙම නැත්නම් සොකරි කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ යුවලට හිටියා මෙහෙකාරයෙක්. එයාට අපි කියනවා පරයා කියලා. දුවේ පුතේ සොකරි සහ ආණ්ඩිගුරා කියන යුවලට හිටියා මෙහෙකාරයෙක්. එයාට අපි කියනවා පරයා කියලා. ඉතින් මෙයාලා මෙහෙම ජීවත් වෙනකොට අවුරුදු 8ක් තිස්සේ මෙයාලා දරු සම්පතක් අපේක්ෂාවෙන් හිටියත් අවුරුදු 8ක් යනකන්වත් මෙයාලට දරු සුරතල් නම් බලන්න හම්බුනේ නැහැ. ඉතින් මේ ගැන හරිම කනස්සල්ලෙන් තමයි අපේ ආණ්ඩිගුරා සහ සොකරි අම්මා හිටියේ. මෙයාලා තීරණය කරනවා එක දවසක අපි යමු ශ්‍රී ලංකාවට, බලමු ඇයි ඒ කියලා. ආණ්ඩිගුරා කියනවා සොකරි අම්මන කතා කරලා මෙන්න මේ විදිහට දුවේ පුතේ.
ඒක සොකරි අම්මේ, ඒ සොකරි අම්මේ, මේ 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 අපි දෙන්නා දැන් කෂාදා බදලා අවුරුදු 8කට කිට්ටු වෙනවා. ආ තාම මට බැරි වුණානේ සොකරි අම්මා. බබෙක් බලන්න, බබෙක් බලා ගන්න බැරි වුණානේ තාම. ඈ ඒක නිසා අපි සොකරි අම්මේ යමු ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාවට ගිහිල්ලා පත්තිනේ දෙවියන්ට අපි කන්නලව් කරලා බබෙක් ඉලගමු. හා
ඔන්න ඔහොම දුවේ පුතේ. ආණ්ඩිගුරා තීරණය කරන සොකරි අම්මත් එක්ක ශ්‍රී ලංකාවට ගිහිල්ලා පත්තිනේ දෙවියන්ට කන්නලව් කරලා පත්තිනේ දෙවියන්ගෙන් පුංචි දරු සම්පතක් ලබා ගන්න. ඉතින් මේ විතරක් නෙවෙයි ලංකාවට එන්න හේතුව, මේ කාලය වෙන විට මේ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් පුරාම මහා දුර්භික්ෂයක් පැතිරීගෙන ගියා. දුර්භික්ෂයක් කියන්නේ ආහාර හිඟයක් දුවේ පුතේ. ඉතින් පත්තිනි දෙවියෝ කියලා කියන්නේ අපේ සෞභාග්‍යයට අධිපති දෙවියන් වහන්සේනේ. ඉතින් පත්තිනි දෙවියන් හම්බෙලා මේකටත් පිළිතුරු හොයාගෙන දරු සම්පතකුත් ලබා ගන්න පුළුවන් කියලා හිතාගෙන මෙයාලා තීරණය කරනවා ශ්‍රී ලංකාවට නැවුනගින්න. ශ්‍රී ලංකාවට නැවුනගින්න ඉතින් එකපාරටම බෑනේ. මෙයාලා කල්පනා කරනවා ඉස්සල්ලාම වඩුවෙකුත් එකතු කරගෙන නැවක් හදාගන්න විදිය. ලොකු ගසක් කපලා මෙයාලා නැවක් හදාගන්නවා ශ්‍රී ලංකාවට එන්න.
කුඹ තුන නැව පිට වෙනම සදානේ, මුදුන් කුඹේ උඩ කොඩිය බඳින්නේ, නැවක නොයෙක් බඩු ගෙන පුරවානේ, සිංහල රට යන නැව සරසානේ.
සිංහල රටට එන්න ඔන්න විදිහට ලස්සනට නැවක් සරසාගෙන මෙයාලා නැවදියත් කරගෙන ලංකාවට මේ නැව පැදගෙන එනවා. හැබැයි දුවේ පුතේ ලංකාවට එන ගමනක් ලේසි නෑ මෙයාලට. මොකද දන්නවද, මුහුදු හතක් තරණය කරගෙන තමයි මෙයාලා ලංකාවට මේ නැව පැදගෙන එන්නේ.
කෙරේ මොහොදට නැව ඇවේත් බසෙන්නේ, කෙරේ මොහොදේ නැව ගමිනි බොලන්නේ. ලේ මොහොදට නැව ඇවේත් බසෙන්නේ, ලේ මොහොදේ නැව ගමිනි බොලන්නේ. ගොළු මොහොදට නැව ඇවේත් බසෙන්නේ, ගොළු මොහොදේ නැව ගමිනි බොලන්නේ. කළු මොහොදට නැව ඇවේත් බසෙන්නේ, කළු මොහොදේ නැව ගමිනි බොලන්නේ.
මේ විදිහට කිරි මොහොද, කළු මොහොද, ගොළු මොහොද, ලේ මුහුද, මෙන්න මේ ආකාරයෙන් විවිධ මුහුදවල් හතක් තරණය කරගෙන තමයි මේ පුද්ගලයෝ කීප දෙනා ලංකාවට පැමිණෙන්නේ. ඒ මොකට දෙන්නේ? දරු සම්පතක් අපේක්ෂාවෙන් දුවේ පුතේ. ඉතින් ලංකාවට ඇවිල්ලා මෙයාලා ශ්‍රී ලංකාවේ පුත්තලම කියන ප්‍රදේශයෙන් ලංකාවට ගොඩ බහිනවා. කොහෙන්ද? පුත්තලම කියන ප්‍රදේශයෙන්. ඉතින් පුත්තලම ප්‍රදේශයෙන් ගොඩ බැහැලා දැන් මෙයාලා ඉන්දියාවේ ප්‍රදේශයේ කට්ටියක්නේ. ඉන්දියාවේ වුණාට ලංකාවේ කවුරුත් නැහැ අඳුරන කට්ටිය. මේ භාෂාව තේරෙන්නෙත් නැහැ. නෑද හිත මිත්‍රාදීන් කවුරුත් ඇත්තේ නැහැ. දැන් මෙයාලගේ එකම පරමාර්ථය තමයි ඉන්නට තැනක් හොයාගන්න එක. අපි බලමු කොහොමද මේ කට්ටිය ඉන්න තැනක් හොයාගන්නේ කියලා. මෙයාලා මෙහෙම ඇවිදිනකොට පුංචි දුවේ පුතේ තඹරාවිට කියන ප්‍රදේශයට යනවා. කොහෙද? තඹරාවිට කියන ප්‍රදේශයට. තඹරාවිට කියන ප්‍රදේශයට ගිහිල්ලා ඒ ගමේ ඉන්න වෙදරාළව හම්බ වෙනවා. වෙදරාළ කියලා කියන්නේ හුඟාක් වයවෘත පුද්ගලෙක්. වෙදරාළ ගැන මම මෙහෙම කියන්නම්කෝ. කොන්ද කුදු වෙලා, හම රැලි වැටිලා, ඊට පස්සේ මෙයාගේ ගත වෙවුලනවා. හැම වෙලේම හැරමිටියකුත් අතේ තියාගෙන තමයි ඉන්නේ. ඇයි වෙවුල වෙවුල තමයි ඇවිදින්නේ. හිතන්නකෝ කොහොමද කියලා වයස. හැබැයි පුංචි දුවල පුතාල අහලා ඇතිනේ අපේ ගැමි වචන මාලාවක් තියෙනවා මෙන්න මේ විදිහට. නාකි විසේ ගෙටත් උසේ. ඇහෙලත් ඇති සමහර විට. නාකි විසේ ගෙටත් උසේ කියලා කියනවනේ. මේ නාකි මනමාලයාට අර සොකරි අම්මා ගැන පිළිබඳ සිතක් පහළ වෙනවා. අර රූමත් ලස්සන තරුණ කාන්තාව පිළිබඳ ආලයක් ඇති වෙනවා අපේ වයසක වෙදරාළට. දැන් මොකද කරන්නේ? බලමු අපි සොකරි අම්මා වෙදරාළලා ගෙදරට ගිහිලා මොකද කියන්නේ කියලා.
අනේ වෙදරාළ, අපි මේ ඉන්දියාවින්ද මුදු හත පහු කරගෙන ආවේ සිංහල දේශෙට දරුවෙක් හදාගන්න. දරුවෙක් හදාගන්නකම් අපිට අනුකම්පා කරලා ඉන්න තැනක් හොයා දෙන්න වෙදරාළ. කැමතිනම් ඉතින් අපිට පොඩි ඉඩමක් දුන්නක් කමක් නෑ.
විදරාලටත් මේක කියපු ගමන් හොනවද නිකන් ඉහේ මලක් පිපුණා වගේ. ඇයි විදරාලත් මේ තරුණියට ආලේ කරන්න පටන් ගත්තනේ. දැකපු ගමන් වශී වුණා මේ සොකුරි අම්මා දැකලා. විදරාල කියනවා මෙන්න මේ විදිහට.
උඹලට ඉන්ට තදක් දෝඩේ. හා හා හා, හොදයි හොදයි හොදයි. බබෙක් හදාගටයි කියලා කිව්වා නේද? බබෙක් හදාගට්ට දව්වැරියේ බොඳ සොකරියේ කොහොම හරි. හා හා හා, බබගේ වත්තමාල තියෙනවා ඕන් ඉඩක් කැල්ලා.
හන වෙදරාලට පින් සිද්ධ වෙනවා.
පින් නම් වැරියේ බම් පස්සේ ගත්ත.
මෙහෙම කියලා කොහොමාරි කරලා සොකරි අම්මා ඇතුළු පිරිස වෙදරාළගේ ඉඩමේ නතර වෙනවා. ඉතින් දුවේ පුතේ වෙදරාළගේ ඉඩම අයිනේ තියෙන තැනක පුංචි පැලක් අටවගෙන මෙයාලා ඉන්න පුළුවන් විදියට සකස් කරගෙන පොඩ්ඩක් කල්පනා කරනකොට මෙන්න බොලේ මෙයාලට බඩගින්නක් එනවා. දැන් ඉන්දියාවෙන් ඉඳලා එනකොට ගේන්න දෙයක් නැහැ. මොකද ඉන්දියාවෙත් මේ වෙනකොට දුර්භීක්ෂයක්නේ. ඒක නිසා සොකරි අම්මා කතා කරලා පරයට කියනවා මෙන්න මේ විදිහට.
පරයා හනිකට දුවගෙන එන්නේ.
පරයා දුවගෙන ඇවිල්ලා සොකරි අම්මා මොකද මට කතා කරේ කියලා අහනවා. එතකොට සොකරි අම්මා කියනවා හොඳ පරයා වගේ ගිහිල්ලා හාල් ටිකක් ඉල්ලගෙන වරින් කියලා වෙදරාළගේ ගෙදරට ගිහිල්ලා. බලමු.
අනේ මගේ හොඳ පරයෝ, පොඩ දුවගෙන මෙහාට එනවද? හොඳ ටෝම මහන්සි බඩ කිනේ. වෙදරාලගින් හාල් මුට්ටයක් කරගහගෙන වාරෙන් මගේ පරයෝ.
පරයත් සොකරියම්ම කෙරෙහි ඇල්ම බැල්ම දාගෙනම ඉන්න හොඳ පුතයෙක් තමයි. ඒක නිසා දුවේ පුතේ පරයා කියපු ගමන් දුවගෙන ගියා වෙදරාලලා ගෙදරට. වෙදරාලලා ගෙදරට ගිහිල්ලා සොකරි අම්මා කියපු විදිහටම වෙදරාලට කිව්වා. වෙදරාලගේ නොඑක් ප්‍රශ්න වලට පිළිතුරු දීලා විවිධ දේවල් වලට උත්තර බඳින්න සිද්ධ වෙලා කොහොම හරි කරලා පරයා හාල් මිටියක් අරගෙන ගෙදරට ඇවිල්ලා සොකරි අම්මට දුන්නා. සොකරි අම්මටත් හරි සතුටුයි. මේ හාල් තම්බලා කොටලා වේලලා දැන් බත්තු යන්න තමයි ලෑස්තිය. බත්තු යන්න යනකොටයි මතක් වෙන්නේ සොකරිට වතුර නෑ කියලා. බලමු සොකරි මොකද කරන්න කියලාද.
අනේ මගේ සොක පරයෝ පරයෝ මෙහාට වරෙන්කෝ. ගනි මේ ලාබු කැටය පල්ලෙහා තියෙනව වත්ත පහල වතුර වලක්. අනේ කෙන් වතුර ටිකක් මේ ලාබු කැටයට ඇරම් වරෙන් මගේ හොඳ පරයෝ.
හැම වෙලේම වතුර ගේන්න මං යයි කියලා හිතුවද? මම නම් යන්නේ මේ පාල. මං ඉස්සල්ලා ගිහිල්ලා හාල් අරගෙන ආවා. මේ ඉන්නේ ගුරුහාමි. මේ ගුරුහාමිට කිව්වා නම් ඉවරයිනේ.
ගුරු! ආ ගුරු! එන්නකෝ. මේ වාල් වලින් විතරක් පුළුවන් ද බාත් හදන්න? මම තමයි හැම දෙයකටම දුක් විඳින්න ඕනි. ආ මෙන්න මේ ලබු කැටිය. ගිහින් වතුර ටිකක් ගෙනාවොත් හොඳයි.
ඉතින් ගුරුහාමිටත් කරන්න දෙයක් නැහැ. ගුරුහාමි යනවා ලබු කැටෙක් ඇරගෙන වතුර ගේන්න. ඉතින් දුවේ පුතේ මේ යන අතර මගදී ගුරුහාමිට සිද්ධ වෙනවා ලොකු අකරතැබ්බයක්. ඒ තමයි වෙදරාලගේ බල්ලා ගුරුහාමිගේ කකුල හපා කනවා. දුවේ පුතේ ගුරුහාමිට හොඳටම අමාරු වෙනවා මේ බල්ලා සපා කෑව නිසා.
පරයා හනිකට දුවගෙන එනේ සොකරිට දුව ඇවේ දින් පවසන්නේ කඩේ ළඟය ගුරු වැටිලා ඉන්නේ පරයත් සොකරිත් හනිකට එනේ.
ඉතින් පරයා ගිහිල්ලා දුවගෙන ගිහිල්ලා විස්තරේ කියනවා අපේ සොකරි අම්මට. සොකරි අම්මයි පරයයි දුවගෙන ඇවිල්ලා බලනකොට අනේ දෙයියනේ ගුරුවට හොඳටම අමාරුයි බල්ලා සපා කාපු නිසා. සොකරි අම්ම කතා කරලා පරයට කියනවා දුවගෙන ගිහිල්ලා වෙදරාලව එක්කරන් වරෙන් කියලා.
අනේ පරයෝ පරයෝ බලපන් මේ ගුරුහාමි ඇදගෙන වැටිලා බල්ලේ කාලා. පලයන් පලයන් මගේ හොඳ පරයෝ ගිහින් වෙදරාල ඉක්මන්ට එක්කගෙන වරෙන් මෙතනට.
පරය දුවනවා වෙදරාලව එක්කරන් එන්න. හැබැයි වෙදරාල නන්දුවේ පුතේ මේ වෙලාවේ කලබල වෙන්නේ නැහැ. වෙදරාල අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තමයි බලන්නේ. බලමු අපි වෙදරාල මොකද කියන්නේ කියලා.
මොකක් බල්ලේ කාලා? බල්ලා නෙවෙයි කොල්ලෝ. මොකක් ඇවත් මම නම් එන්නේ නැව්. ඇයි උඹලා සොකරි අම්මට එන්න බැරිද? පණිවිඩේ කියන්න උඹ විතරක් ඉන්නේ හැමදාම. පලයා පලයා ගිලා සොකරි අම්මට කියාපන්. සොකරි අම්මා ඇරෙන්ද වෙන කවුරු ආවත් මම නෙවෙයි එන්නේ කියන් ඔය බෙහෙත් කරන වැඩේට.
ඔන්න දුවේ පුතේ පරයට කියනවා සොකරි අම්මා ඇවිල්ලා එක්කරන් ගියොත් විතරයි මම එන්නේ බෙහෙත් කරන්න කියලා. ඉතින් සොකරි අම්මට ඕනි කොහොම හරි ගුරුහාමිව බේරගන්නනේ. තමන්ගේ ස්වාම පුරුෂයා බේරගන්න. ඉතින් සොකරි අම්මා යනවා වෙදරාලව එක්කරන් ඉන්න. වෙදරාලත් එකපයින් සොකරි අම්මා ආවට පස්සේ එනවා බෙහෙත් කරන්න. බෙහෙත් කරන්න ඇවිල්ලා පොතු අඹරලා කොළ අඹරලා මන්ත්‍ර ජප කරලා විවිධ දේවල් කරලා මධ්‍යම රාත්‍රිය වෙනකම්ම බෙහෙත් කරනවා අපේ ගුරුහාමිට.
ගස් වල කොළ පොතු ඔක්කොම ගන්නේ වත්තේ පරඬැල සේරම ගන්නේ කමතක මැඩුවන් සේරම ගන්නේ ඇත් බෙටි තරමට ගොලි කර ගන්නේ.
ඇත්බෙටිතරන් ලොකු ගුලි හදලා මධ්‍යම රාත්‍රි වෙනකම්ම වෙදරාල අපේ ආණ්ඩිගුරාට බෙහෙත් කරනවා. ආණ්ඩිගුරාට බෙහෙත් කරලා මධ්‍යම රාත්‍රියේ උදා වුණාට පස්සේ දුවේ පුතේ වෙදරාල කරන්නේ. අපේ සොකරි අම්මවත් එක්කරගෙන පැනලා යනවා. මෙතරල් බලන් හිටියේ මේ දෙයටනේ. වෙදරාල කරන්නේ අර තරුණ රූමත් ලස්සන කාන්තාවත් එක්ක, ඒ කියන්නේ අපේ සොකරි අම්මත් එක්ක මධ්‍යම රාත්‍රියේ පැනලා යනවා. ඉතින් දුවේ පුතේ කොමාරි කරලා අපේ ආණ්ඩිකුරාට සනීප වෙනවා. මොකද වෙදරාල බෙහෙත් කරානේ. මධ්‍යම රාත්‍රිය වෙනකම් බෙහෙත් ගුලි අඹරලා මන්ත්‍ර ජප කරලා බෙහෙත් කරපු නිසා ආණ්ඩිකුරාට සනීප වෙනවා. ආණ්ඩිකුරා නැගිටලා බලනකොට සොකරි අම්මා ඇත්තේ නැහැ.
සොකරි අම්මා කොමගේ සොකරි අම්මා? අඩික් 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 කො සොකරි අම්මා? ආඩවඩේ වගේ සොකරි අම්මා නෑ දෙයනේ. අඩවනේ කතරගම දෙයි හමදරුවනේ. මම ගුරුකම් කරලා මන්තර කරලා ගත අපේ සොකරි අම්මා නෑ දෙයනේ.
මේ විදිහට විලාපතියතිය සොකරි අම්ම හොයනවා. හැබැයි පරයවත් දන්නේ සොකරි අම්ම කොහෙද ගියේ කියලා. මොකද කරන්නේ දැන් ආණ්ඩිකුරා? ආණ්ඩිකුරා කරන්නේ අපේ කතරගම දෙවි වහන්සේට කන්නලව් කරලා අංජනමක් බලනවා. දුවේ පුතේ අංජනමින් පේනවනේ කොහෙද සොකරි අම්මා ඉන්නේ කියලා. කතරගම දෙවි හාමුදුරන්ගේ ආනුභාවයෙන් සොකරි අම්මා ඉන්න තැන පාර අහගන්නවා. පාර අහගෙන දෙවියන්ගෙන් මෙහා යනවා සොකරි අම්මව අරගෙන එන්න. හැබැයි දුවේ පුතේ මේ වෙලාව හරිම ලක්ෂණයි අපේ මේ නාට්‍ය බලනකොට. මොකද රංග භූමියේ කියන්නේ කමතේ එක පැත්තක මේ ආණ්ඩිකුරා අංජනම බලමින් සොකරි අම්මව හොයනවා. අනිත් පැත්තේ සොකරි අම්මයි අපේ වෙදරාලයි දෙන්න පෞල් ජීවිතයක් ගත කරන ආකාරය අනුරූපණ මාධ්‍යින් ඉදිරිපත් කරනවා. කොහොමද අනුරූපණ මාධ්‍යින් ඉදිරිපත් කරනවා කියලා කියන්නේ, පැදුරක් අරගෙන මේ පැදුර දෙන්න ඇඟ වටේ යොතාගෙන දෙන්න එකට ලං වෙලා ඉන්නවා. පැදුර වටේ යොතාගෙන ඉන්නේ. මේකින් දුවේ පුතේ ලිංගිකත්වයේ තමයි සංකේතවත් කරන්නේ. ලිංගිකත්වය සහ එකවහලක්කට ජීවත් වීම තමයි මේකින් සංකේතවත් කරන්නේ. දැන් අපි ආණ්ඩිකුරා කතරගම දෙවි වහන්සේගෙන් පාර අහගෙන ගිහිල්ලා අර පැදුර ඈත් කරලා බලනකොට සොකරි අම්මයි වෙදරාලයි දෙන්න එකට ඉන්නවා. මේක දැකපු ගමන් ආණ්ඩිකුරාට විශාල කම්පනයක් ඇති වෙනවා. මොකද තමන්ගේ බිරිඳනේ මේ වෙනත් මිනිස්සෙක් එක්ක ගිහිල්ලා ඉන්නේ. ඉතින් හොඳටම කේන්ති යනවා ආණ්ඩිකුරාට. කේන්ති ගිහිල්ලා සොකරිට තලාපෙලා තරවටු කරනවා. හැබැයි මේ වන විට සොකරි අම්මට පුංචි දරු පැටියෙක් ලැබෙන්නට ඉන්නවා. ඉතින් කොහොමාරි කරලා තලාපෙලා එක්කරන් ඇවිල්ලා දුවේ පුතේ මේ නාට්‍ය කතා පුවත අවසාන වෙන්නේ. අවසානයේදී සොකරි අම්මා දරුවෙක් සුරතල් කරනවා. ඒ වගේම තමයි ගුරුහාමි මේ දෙන්නට සමාව දෙන. මොකද ගුරුහාමිනිගේ අරමුණ ඉෂ්ට වෙලානේ දැන් ඒ කට්ටිය ඉන්දියාවෙන්ද ලාවේ දරු පැටියෙක් ලබා ගැනීමේ අරමුණෙන් දෙවියන්ට කන්නලව් කරලා. හැබැයි දෙවියන්ට කන්නලව් කරන්න ඉස්සෙල්ලා කොහොමාරි දරු පැටිය හම්බ වුණා. ඒක නිසා මෙයාලගේ අරමුණ කොහොමාරි සාර්ථක වුණානේ. ඒක නිසා ගුරුහාමි තීරණය කරනවා සොකරි අම්මට සමාව දීලා මේ දරු පැටියවයි සොකරි අම්මවයි ආදරෙන් බලා ගන්න. ඒ අතරේ